सदीप जन्मभूमि अंकदीप विजयभूमि अपे उदार मातृभूमि मातृभूमि
आईबोवान सैम पदादा दिन कम रात्रि अटाई पहालवट प्लैनेट एफएम එකසිය හතරයි දසම හය තරංග මාලාව ඔස්සේ ගුවනින් ඔබත් අපත් හමුවන නව්සිලන්තයේ ඕක්ලන් නුවර එක්සත් ශ්‍රී ලංකා සංගම අනුග්‍රහයෙන් ඉදිරිපත් කරන ජන්මභූමි ගුවන්විදුලි වැඩසටහනට ඔබ සැමව සාදරයෙන් පිළිගන්නවා. පුරා හෝරාවක් දැනුම සහ රසස්වාදය අප ඔබ අතරට රැගෙන එන්න සූදානම්. ඔබත් සමග සම්බන්ධ වන මම නිරෝෂි අබේ සිංහ.
නිරෝෂි සමග මේ සුන්දර රාත්‍රී ඔබත් සමග එකතු වෙන මම කමිල ජීවන්ත ආයිබෝන් කියලා හැම දිනෙකම පිළිගන්නවා.
දවසක් ආලෝකමත් කළ හිරු පැහැර ගිහිල්ලා දහවල උරුම කරගත්තු හිරු රාත්‍රියට කාර්යභාරය බාර දීලා භෞතිකව අපිට දකින ලැබෙන දේ මේ අඳුර සහ ආලෝකය අතර වෙනසයි. නමුත් අඳුරෙන් ආලෝකයට අප ආයුතුයි. මිහිඳු මහරහතන් වහන්සේ අපිට කියලා දුන්නේ එවන්නක්. බුදුරජාණන් වහන්සේ ලෝකයට දේශනා කළෙත් එවන්නක්. අඳුරක සිටි ජනතාවට මිනිසුන්ට ඒ ආදරෙත් ආලෝකයේ දකින මාර්ගය බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය ඒ බුද්ධ වචනය රැගෙන අනුබුදු මිහිඳු රහතන් වහන්සේ ජූනි මාසට යෙදෙන පොසොන් පොහොය දිනක ලංකාද්වීපයට වැඩම කළා.
නිරෝෂි ගස් වලට ගල් වලට මල් වලට අරමුණක් රහිත වැඳුම් පිදුම් කරපු ජාතියක් අරමුණක් සහිතව වැඳුම් පිදුම් කරන්නට හොරු පුරුදු දිනකට මූලාරම්භය සැපුවේ පොසොන් පොහොය දිනකයි. ජාතියක් විදිහට පිබිදෙන්නට අධ්‍යාත්මිකව අධ්‍යාපනය ආගමික වශයෙන් සාසනික වශයෙන් නව ආලෝකයක් උදා කරන්නට අවසින් මඟ විවර වූ උතුම් පොසොන් පොහොය දිනය ඊයේ දිනෙහිදී තිබුණා. ජාතියක් විදිහට නැගී හිටින්නට නම් එම ජාතියට පැහැදිලි දැක්මක් අවශ්‍යයි. ඒ සඳහා අපට පැහැදිලි දර්ශනයක් අවශ්‍යයි. ඒ දැක්ම යථාවත් කරන්න අනුමුදු මිහිඳු මහරහතන් වහන්සේට පුළුවන්කමක් ලැබුණා. අනුමුදු මිහිඳු මහරහතන් වහන්සේ ලංකාද්වීපයට වැඩම කොට අපට දේශනා කළේ ජාතිකාභිමානය සමග ගොඩනැගෙන්න පුළුවන් වටපිටාවක් නිර්මාණය කිරීමයි. එකී දේශය නිර්මාණය කරපු පොසොන් පොහොය දිනක අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ සිහිපත් කරමින් සෑම විහෙර විහාරස්ථානයකම දාන ශීල භාවනා ආදී විවිධ පින්කම් සිද්ධ කරමින් ඒ අනුබුදු මහින්දාගමනය සිහිපත් කිරීම සිදු කරනවා. අපට ආලෝකය ලැබුණු දවස අපි හැමෝම එක්ව සිහිපත් කරනවා. සෑම මාසකම පොහොය දිනේ නිමිති කරගෙන ජන්මභූමි වැඩසටහනේ ඉඩක් අපි වෙන් කරගන්නවා අපේ ජීවිතයට වැදගත් වන දහම් කරුණු සාකච්ඡා කරන්නට. අද දහම් සාකච්ඡාව තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ ඔබට වැදගත් තවත් දහම් කරුණක් ජීවිතේ සරු කරගන්නට සාකච්ඡා කරන්නයි. අපේ සිතුවිලි අලුත් කරගත්තොත් අපේ ජීවිතය අලුත් විදියකට පෙනෙන්න ගන්නවා. සිතුවිලි වලින් අලුත් මිනිසෙකු බවට පත් වෙනවා. ඒ සඳහා අපට බෞද්ධ දර්ශනය තුළ අන්තර්ගත දහම් කරුණු ඉතාමත් වැදගත් වෙනවා. අද අපගේ නමස්කාර පූරක ආරාධනය පිළිගෙන ජන්මභූමි වැඩසටහනේ පොසොන් පොහොය දිනය නිමිති කරගෙන දහම් කරුණු සාකච්ඡා කිරීමට වැඩම කරන්නට යෙදුනේ නවසීලන්තයේ ශ්‍රී ලංකාරාමේ විහාරාධිපති නවසීලන්තයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය වල්ගම ශ්‍රී මුනිදවංශ ස්වාමීන් වහන්සේ. අපේ නායක ස්වාමීන් වහන්ස උන්වහන්සේව පාද නමස්කාර පූර්වකව අපි පිළිගන්නවා. අවසරයි ස්වාමීන් වහන්ස, යම් පුද්ගලයෙකුට ජීවත් වීමේදී සතුටින් ජීවත් වන්නට පුළුවන් ක්‍රමය බෞද්ධ දර්ශනය තුළින් අපට දහම් කරුණු දේශනා කරන්න කියලා ඔබ වහන්සේට ඉතාමත් ගෞරවෙන් ආරාධනා කරනවා.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. කාරුණික පින්වත්නි, මේ පුසොන් මාසයයි. පුසොන් මාසයේ ශ්‍රී ලංකා වාසී ජනතාවට සුවිශේෂී මාසයක්. ඊට ප්‍රධාන හේතුව තමයි අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රී ලංකා ගමනය. මේ වෙලාවේ මම කැමති ඔය පින්වතුන්ට මතක් කරලා දෙන්නට, මේ පොසොන් කියන වචනය අපි නිතර නිතර පාවිච්චි කරන එකක්. පොත්වල සඳහන් වෙලා තිබෙනවා, ධර්ම දේශනාවන් වල, ඒ වගේ වෙනත් සාකච්ඡාවන් වලදී මේ පොසොන් කියන වචනය අපි පාවිච්චි කරනවා. සිංහල භාෂාවේ තිබෙන ඉතාමත්ම සුවිශේෂී අර්ථයක් ගැබ්බෙලා තිබෙන ලස්සන වචනයක් තමයි පොසොන් කියලා කියන්නේ. පොසොන් කියන වචනය අපට ප්‍රධාන වශයෙන් හමු වෙනවා සිංහල සාහිත්‍යයේ සිදස් සංගරාව නැත්නම් ඒ ව්‍යාකරණ ග්‍රන්ථයක්. ඒ සිදස් සංගරාව තුළ පොසොන් කියන වචනය පාවිච්චි වෙනවා. ඒ පොසොන් කියන වචනයෙන් අදහස් කරන්නේ, ඒක පාවිච්චි කරලා තියෙන්නේ මල් වලට කියන නමක් හැටියට. මල් වලට පාවිච්චි කරන අතිරේක නමක් තමයි පොසොන් කියන වචනයෙන් අර්ථවත් කරලා තිබෙන්නේ. ඒක අපිට පැහැදිලි. පොසොන් මාසය කියලා කියන්නේ භෞතික පරිසරය තුළ ගස් කොළන් වල මල් හටගෙන, ගෙඩි හටගෙන, පරිසරය ලස්සන කරන, පරිසරය සුවඳවත් කරන ඉතාමත් වටිනා කාල පරිච්ඡේදයක්. අන්න ඒ නිසා මේ පොසොන් මාසය තුළ අපි හිතට ගත යුතු, අපි අවබෝධ කරගත යුතු කාරණා කීපයක්ම මේ අවස්ථාවේ මම සිහිපත් කරලා දෙන්න කැමැති. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනෙන් පසුව ශ්‍රී ලාංකීය ජනතාව සුවිශේෂී වෙනසකට පත් වුණා. ආධ්‍යාත්මික වශයෙන්, භෞතික වශයෙන්, තා ශාස්ත්‍රීයමය වශයෙන් සුවිශේෂී වෙනසක් දක්නට ලැබුණා. පොසොන් පොහොය නැත්තම් මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනෙන් පස්සේ ඔබ දන්නවා මේ ලෝකේ ගහක් පිළිබඳව වංශ කතාවක් ලියලා තිබෙනවා නම් ඒ ශ්‍රී ලංකාවේ. ඒ තමයි බෝධි වංශය. එවැගේම චෛත්‍ය පිළිබඳව වංශ කතාවක් ලියලා තිබෙනවා නම් ඒ ලියලා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ. ඒක තමයි ථූප වංශය. දසක් පිළිබඳව ලෝකේ වංශ කතාවක් ලියලා තියෙනවා නම් ඒ ලියලා තියෙන්නේ ශ්‍රී ලාංකීය ජනතාව තුළින් නැත්නම් ශ්‍රී ලංකාවේ. ඒ තමයි දාඨා වංශය. මේ විදිහට බැලුවාම ආධ්‍යාත්මික වශයෙන් සහ භෞතික වශයෙන් සුවිශේෂී වෙනස්කම් මාත්‍රාශියකට වෙනස් රාශිය කටයුතු රාශියකටම වෙනස් බවක් ඇතිවෙච්ච කාල පරිච්ඡේදයක් හැටියටයි පොසොන් මාසය අපි සඳහන් කරනු ලබන්නේ. ඉතින් මේ වෙලාවේ ඔබ කල්පනා කරන්න, මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩමවලා බුද්ධිමත් පිරිසක් උදෙසා එක ධර්ම දේශනාවක් සිද්ධ කළා. ඒ තමයි චුල්ලහත්ති පදූපම සූත්‍රය. ඒක සියලු දෙනාටම අවබෝධ කරගන්න අපහසුයි. ඒ නිසා උන්වහන්සේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් එදා සමාජය තුළ තිබුණ, එදා සමාජයේ අනුගමනය කළ වත්පිළිවෙත් සහ ඔවුන්ගේ දැනුමට අනුව පේතවත්තු විමානවත් වූ කියලා පොත් දෙකකින් ධර්ම දේශනාවන් සිද්ධ කරලා තිබෙනවා. ඒක සාම්ප්‍රදායික වශයෙන් මේ මතයන් දරා පුදගියට තේරුම් ගැනීමට බොහොම පහසුවක් ඇති වුණා. ඉතින් මම කැමැති මේ පොසොන් මාසයේ තුල ඔබට යම් කිසි ධර්මයේ පිළිබඳ කාරණාවක් මතක් කරලා තමන්ගේ ආධ්‍යාත්මික සුවේ ආධ්‍යාත්මික සතුට සහ ආධ්‍යාත්මික සුඛ වින්දනයේ බුදුදහම තුලින් ලබා ගන්නේ කොහොමද කියන මේ කාරණාවත් මතක් කරලා දෙන්නට. ඒක අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ධම්මං චරේ සුචරිතං නනං දුච්චරිතං චරේ ධම්මචාරී සුඛං සේති අස්මින් ලෝකේ පරම්මිච. මේ මිනිස්සුන්ට සතුට ලබන්න තියෙන හොඳ ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ පෙන්වුව. ධම්මං චරේ පුළුවන් තරම් ධර්මානුකූලව ජීවත් වෙන්න. නනං දුච්චරිතං චරේ දුෂ්චරිත වලින් වැළකෙන්න. ධම්මචාරී සුඛං සේති ධර්මානුකූල ජීවත් වන මනුෂ්‍යයා මෙලොව සතුටක් ලබනවා. අස්මින් ලෝකේ පරම්මිච පරලොවත් එයා සතුටක් ලබනවා. එතකොට මේ දෙලොවම සතුට ලබා ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කොට වදාළ සුවිශේෂී වූ ගාථාවකුයි මම ඔය සඳහන් කරන්නට යෙදුනේ. නැවතලක් අපි සඳහන් කළොත් ධම්මං චරේ ධර්මානුකූලව ජීවත් වෙන්න. ඒ ධර්මානුකූලව ජීවත් වෙනවා කියලා එකෙන් අදහස් කරන්නේ මිනිහා තව මිනිසෙකුට උදව් උපකාර කරමින් අනිත් කෙනාගේ දුකේදී සැපේදී තමාගේ හදවත තුලත් ඒ සංවේගයේ සතුට ඇති කර ගනිමින් අනිත් කෙනෙකුට යමක් කරලා දීමට පුළුවන්කමක් තිබේ නම් ඒ දේ කිරීම ඒ සියල්ලකම අන්තර්ගත වෙන්නේ මේ ධම්මචාරී කියන කොට්ටාංශයට. ඒ ධම්මචාරී පුජ්‍යලයාට දෙවියන්ගේ පවා ආශිර්වාදයේ රැකවරණේ ලැබෙන බව දහම තුල සඳහන් වෙලා තිබෙනවා. ධම්මචාරී සුඛං සේති. ඒ වගේම ධම්මං චරේ සුචරිතං නනං දුච්චරිතං චරේ. දුෂ්චරිත කියලා කියන්නේ ප්‍රාණඝාතේ වැනි අකුසල ධර්මයන්. ඒවා කරන මිනිසයාට කිසිම අවස්ථාවක සතුටක් ලබන්න පුළුවන් කමක් නැහැ. සතෙක් මරලා මොනම හේතුවක් නිසාවත් සතුටක් ලබන්න බෑ. හොරකමක් කරලා මොනම හේතුවක් නිසාවත් සතුටක් ලබන්න බෑ. ඒ වගේම වැරදිකාමයේ ඉඳලා සතුටක් ලබන්න බෑ මිනිසුන්ට. ඒ වගේම බොරු කියලා සතුටක් ලබන්න බෑ. මිනිසා විපරීතයටපත් කරන මද්‍රව්‍ය පාවිච්චි කරලා සතුටක් ලබන්න පුළුවන් කමක් නැහැ. ඒක සතුටුයයි අපි හිතලා తాවකාලික වින්දනයක් කෙනෙකුට ලබන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ අගේ කලේ తాවකාලික වින්දනේ නොවේ ඒ මනුෂ්‍ය ජීවිතයේ දිගටම ගෙනියන්න පුළුවන් යම් කිසි සතුටක් Tamanට හිතන හැම මොහොතකම මම හොඳ වැඩක් කියලා තමන්ගේ හිත තුළ සතුටක් අවංක වශයෙන් ඇති වෙනවා නම් අන්න ඒ දේ කළ යුතු බවයි අපේ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කොට වදාළේ. ඒ ධර්ම මාර්ගයම තමයි මිහිඳු මහරහතන් වහන්සේ පොසොන් දවසක ලංකාවට වැඩමවලත් ශ්‍රී ලාංකේය ජනතාවට දේශනා කරන්න යෙදුනේ. ඒ නිසා අනිත් අයට උදව්වක් උපකාරයක් කරන්න පුළුවන්කමක් තිබෙනවා නම් ඒ දේ කිරීම පරම යුතුකමක් හැටියට බුදුන් වහන්සේ සඳහන් කළා තිබෙනවා. එයින් අපි සුවිශේෂී සතුටක් ලබනවා. කෙනෙකුට ආහාර වේලක් දීලා කෙනෙකුට ඇඳුමක් දීලා එයින් ලබන්නා වූ ආස්වාදයේ මෙපමණයි කියලා අපිට සීමා කරන්න පුළුවන් කමක් නැහැ. අපි දන්සල් දෙනවා. ඒ වගේ වෙනත් පාන වර්ග දන්සල් වශයෙන් අපි මිනිස් ජනතාවට අපි දෙනවා. ඒ තුලින් ඔහු විශාල සතුටක් ලබනවා. ඒක සිහිපත් කරන හැම මොහොතකම අපි මේ දේ කළා කියලා අපට සතුටක් වින්දනය කරන්නට අවස්ථාවක් ලැබෙනවා. ඉන්දියානු පණිවරයේ එතුමායික අවස්ථාවකදී සඳහන් කරනවා මේ ලෝකයේ බුදුරජාණන් වහන්සේට කරන්න තියෙන ඉහළම උපකාරය තමයි අනිත් අයට උදව් උපකාර කරන එක. ඒ කියන්නේ ජග දුප කුති රේව බුද්ධ පූජා. යමෙක් බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාවක් පවත්වනවා නම් ඒ හා සමානව අනිත් අයට උදව්වක් උපකාරයක් කරන්න කියලා කිව්වා. බුද්ධ පූජාව පවත්වන අනුන්ට උපකාරයක් කරන එක ලොකුම බුද්ධ පූජාවක් හැටියටත් ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන අපිට තනියම ජීවත් වෙන්න බෑ. අපි සමාජයත් එක්ක ජීවත් වෙන්න ඕනේ. සමාජයත් එක්ක ජීවත් වෙනකොට ඉවසීම තියෙන්න ඕනේ, කරුණාව තියෙන්න ඕනේ, මෛත්‍රිය තියෙන්න ඕනේ, අනිත් කෙනා පිළිබඳ ලොකු ගෞරවයක් සැලකිල්ලක් අපි ළඟ තියෙන්න ඕනේ. අනිත් මිනිහාගේ ජීවිතයට අපි ගරු කරන්න ඕනේ, ඔහුගේ අගය කළ යුතුදේවල් අපි අගය කරන්න ඕනේ, ආත්මාර්ථකාමී භවින් වැළකෙන්න ඕනේ, පරාර්ථකාමී භවින් යුක්ත වෙන්න ඕනේ. මේ විදිහට මේ මානව ධර්මයන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ මානව ධර්මයන් තමන්ගේ හදවත තුළ තැන්පත් වෙලා තිබෙනවා නම් ඒ මනුෂ්‍යයා සදාකාලිකම ජීවිතයේ දක්වාම සතුටෙන් ජීවත් වෙන මිනිසෙක්. ඒ පමණක් නෙවෙයි මරණයෙන් පස්සෙත් සතුටෙන් ජීවත් වෙන කෙනෙක් අවසානයේ ඔහුට නිවන් අවබෝධයේ පිණිසත් ඒ සතුට අතිශයින්ම උපකාරී වෙන බව ධර්මානුකූලව මේ අවස්ථාවේදී සිහිපත් කර දෙන්න කැමැති ඔබ හැම දෙනාටම තෙරුවන් සරණයි.
පොහොය දින නිමිති කරගෙන ජන්මභූමි වැඩසටහන ඔස්සේ සෑම මාසකම සිදු කරනු ලබන ධර්ම සාකච්ඡාව තුළින් අපි අද මාතෘකාව කරගත්තේ යම් පුද්ගලයෙකුට ජීවත් වීමේදී සතුටින් ජීවත් වෙන්න පුළුවන් ක්‍රමය පිළිබඳවයි. මේ කරුණු අපහා සාකච්ඡා කරන්නට අපට දහම් දෙනුම ලබා දෙන්නට අද අපේ වැඩසටහනට වැඩම කළ නවසීලන්තයේ ශ්‍රී ලංකාරාමේ විහාරාධිපති නවසීලන්තයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය වල්ගම ශ්‍රී මුනිදවංශ අපේ නායක ස්වාමින් වහන්සේට අපේ නමස්කාර පූර්වක ප්‍රණාමය අපි පුද කරනවා.
මේ උතුම් පසන් පොහො දින ප්‍රඥාවේ පහන්සිලු දල්වමු. ආලෝකය නසත පතුරමු. ඔබ සැමට පින්බර පුසොන් මංගල්‍යක් වේවා.
නිරෝෂි, ජන්මභූමි වැඩසටහන තුළින් අපි පසුගිය සති කිහිපය තුළ කතා කළා විසසා ඉමිග්‍රේෂන් ගැන. ඒ වගේම නවසීලන්තයට පැමිණි කෙනෙකුට කුලි පදනම මත නිවසක් ලබා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු සහ නවසීලන්තයේ ස්ථිර පදිංචිය ලබපු ගමන් හුඟක් දිනෙකේ සිහිනයක් තිබෙන දෙයක් වන තමන්ට කියලා නිවසක් ලබා ගැනීම පිළිබඳව. ඉතින් අදත් අපි මේ ඉඩකඩ වෙන් කරගන්නේ එවැනිම ඔබට වැදගත් කතා බහකට.
ඕ කමල, අද අපි කතා කරන්න යන්නේ හුඟ දෙනෙක් වැඩිය අවධානය යොමු නොකරන ඒත් පසුව පසුතැවිලි වන්නට පුළුවන් දෙයක් ගැන. කමල, අපිට ජීවිත රක්ෂණයක් සෞඛ්‍ය රක්ෂණයක් ඇත්තටම ඕනේද?
අනිවාර්යයෙන්ම අවශ්‍යයි කියන එක තමයි මගේ මතය නම්. ඉතින් මේ පිළිබඳව කතා කරන්න හොඳම කෙනාව අපි අද අපේ වැඩසටහනට සම්බන්ධ කරගත්තා.
අද දවසේ අපේ කතා බහට එකතු වෙන්නේ ආරක්ෂා ආයතනයේ අධිපති ෂෙහන් සපරබාඳු මහතා. අයිබෝන් ෂෙහන් අයියේ.
අයිබෝන් නංගි.
ෂෙහන් අයියේ, අපේ කතා බහේ ආරම්භයත් එක්ක මට කියන්න හිතුණා, ගොඩක් වෙලාවට අපි ගොඩක් දේවල් වලට වියදම් කරනවා. හැබැයි සමහර වෙලාවට ආපස්සට හැරිලා බලනකොට ඒ වියදම් කරපු දේ අපරාධ කියලා හිතන වෙලාවලුත් අපිට තියෙනවා. ඒ නිසා ගොඩක් අය පුරුදු වෙලා ඉන්නවා තමන්ට කියලා රක්ෂණයකට මුදල් යට කරනකොට ඒක අපරාධය කියලා හිතන අය. දීර්ඝ කාලයක් මුදල් හිර වෙනවා, ඒ වගේ ගොඩක් අදහස් අපිට ඇහිලා තියෙනවා. ඉතින් මගේ මුල්ම ප්‍රශ්නය වෙන්නේ ෂහන අයියේ, ඇයි අපි රක්ෂණයක් ගන්න ඕනේ?
ඕනේ රෝෂණංගී, මේ හොඳ ප්‍රශ්නයක්. ඒක ඇත්තටම අපි රක්ෂණයක් ගන්න ඕනේ අපිට අවදානමක් තියෙන තැනකදී. ඒ අවදානම අපිට තනියම දරා ගන්න බැරි නම් අපි ජීවිත රක්ෂණයක් කියන එක මේ වෙලාවේ ගත්තොත් අපිට මෝගෙජ් එකක් තියෙනවා ලක්ෂ 7කටක. ඒ ලක්ෂ 7ට අපිට ඉතුරු කරන්න බෑ. ඒතර අපි හදිසියේ කරදරයක් වෙලා මොන හරි හිඳ අපි නැති වුණොත් එතකොට ගෙදර කට්ටියට ඒ ගේ නැති වෙනවා, ඒගොල්ලන්ට ඉන්න තැනක් නැති වෙනවා. එතකොට ඒ තියෙන අවදානම අපි රක්ෂණය කරනවා. ඒ අවදානම ඉන්ෂුරන්ස් කම්පැනි එක අරගෙන අපෙන් ප්‍රීමියම් එකක් ගන්නවා. ඒ වගේම ඕගොල්ලන්ට ලෙඩක් දුකක් වුණාම අපිට වියදම් දරා ගන්න බැරි නම් පබ්ලික් සිස්ටම් එකේ පොඩි ඩිලේ එකක් වෙනවා නම් අපි ඉන්ෂුරන්ස් එකක් ගත්තාම අපි වේටින් ලිස්ට් එකේ ඉන්නේ නැතුව අපිට පෝලිම පැනලා අපේ වැඩේ කරගන්න පුළුවන්. හැබැයි අපිට ඒ සල්ලි අපිට වියදම් කරන්න තරම් සල්ලි තියෙනවා නම් ඔපරේෂන් එකක් වෙන්න පුළුවන්, අපි හිතමු සාමාන්‍යයෙන් කැන්සර් වෙන්න පුළුවන්, හાર્ට් ඇටැක් වෙන්න පුළුවන්. එතකොට ඒ එක අපිට ගාව සල්ලි තියෙනවා නම් එතකොට අපිට අවදානම හරි අඩුයි. මොකද සල්ලි තියෙන හින්දා. ඔක තමයි ඇත්තම කතන්දරය. අවදානමක් ගන්න බැරි, තනියෙන් ගන්න බැරි හැම වෙලේම අපි ඉන්ෂුරන්ස් ආයතනයට අපි අවදානම පවරනවා. ඒකට හරියන්න අපි ගාණක් ගෙවනවා. මම හිතන්නේ ඒක පැහැදිලි ඇති නේද?
අපි මේ සියලු විස්තර කතා කරන්නේ අපේ නවසීලන්තයේ සිටින අපේම ශ්‍රී ලාංකික සහෝදරයන්ට. ඉතින් අපි හැමෝම නවසීලන්තයට ඇවිත් ඉන්නේ විවිධ වීසා කාණ්ඩ යටතේ. ඒක අපි කවුරුත් දන්නවා. ඉතින් අපි මොන වීසා කාණ්ඩයක හිටියත් අපිට රක්ෂණයක් ගන්න පුළුවන්ද?
ඔවුනේ රෝචනාංගි, අපි වීසා ඉන්න කැටගරි එක අපිට බලපානවා සමහර ඉන්ෂුරන්ස් ගන්නකොට. විශේෂයෙන්ම අපි අලුතෙන් කියන්න දෙයක් නෑ, අපි හැමෝම සාමාන්‍යයෙන් මෙහි එනවා ඉස්සරින්ම එක්ක විසිටර් වීසායකට, එක්ක ස්ටුඩන්ට් වීසායකට, එක්ක වර්ක් වීසායකට, එක්ක රෙසිඩන්ට් වීසායකට. ඔය ටික තමයි මේන් කැටගරිස් තියෙන්නේ. එතකොට මෙහි තියෙන වීසා කැටගරි එක ගත්තාම විශේෂයෙන්ම අපි ස්ටුඩන්ට් කෙනෙක් හැටියට එනවා නම් යුනිවර්සිටි එකෙන් ස්ටුඩන්ට් වීසායකට හරියන්න දෙනවා මෙඩිකල් ඉන්ෂුරන්ස් එකක්. එතකොට එයා එක්ක එන ඩිපෙන්ඩන්ට්ලට සාමාන්‍යයෙන් අපි ට්‍රැවල් ඉන්ෂුරන්ස් එකක් කියලා දෙනවා. ඒ ට්‍රැවල් ඉන්ෂුරන්ස් එකක් අමන ට්‍රැවල් ඉන්ෂුරන්ස් එකක් ගන්න පුළුවන්. ඒ ට්‍රැවල් ඉන්ෂුරන්ස් එකේ ප්‍රධානම දේ නවසීලන්තයට ආවට පස්සේ මෙඩිකලි කවර් කරන එක. මොකද මෙහි තියෙන පබ්ලික් සිස්ටම් එකට අපි එන්ටයිටල් වෙන්නේ වර්ක් වීසා එකේ අවුරුදු දෙකක්, එහෙම නැත්නම් මාස 24කට වැඩිය වර්ක් වීසා තියෙනවා නම් විතරයි. තව විශේෂ එකක් මතක තියාගන්න, PhD එන කෙනෙක් අවුරුද්දක ස්ටුඩන්ට් වීසා ඉන්නවා නම්, හස්බන්ඩ් අවුරුද්දක වර්ක් වීසා ඉන්නවා නම්, ඊටසේ එයා ආයි දෙවෙනි අවුරුද්ද වීසා එක රිනියු කරගත්තට පස්සේ මෙයාට ආයි අවුරුද්දක වර්ක් වීසා එකක් එනවා නම්, එතකොට එයා මාස 4ක වීසා එකට එන්ටයිටල් වෙනවා. එතකොට එයා පබ්ලික් සිස්ටම් එකට එන්ටයිටල් වෙන්න චාන්ස් එක වැඩි. ඇත්තටම වෙනවා. ඒක මම 100% කියන්නේ. සමහර කට්ටිය ඔගන වැරදි වැරදි කියනවා. ඔතන ඇත්තටම එන්ටයිටල් වෙනවා. එතකොට ඊට අමතරව අපි වර්ක් වීසා ඉන්නකොට සහ ස්ටුඩන්ට් වීසා ඉන්නකොට මම හැම වෙලෙම කියනවා ස්ටුඩන්ට් ෆීමේල් නම් ස්ටුඩන්ට්. එතකොට හස්බන්ඩ්ට ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් සහ බරපතල රෝග රක්ෂණයක් සහ ඉන්කම් ප්‍රොටෙක්ෂන් එකක්, එහෙම නැත්නම් TPD කවර් එකක් ගන්න පුළුවන්. හැබැයි හස්බන්ඩ් ඉගෙන ගන්නවා නම් ඒක වයිෆ්ට ගන්න පුළුවන් වුණාට ඒක ගන්න එක සාමාන්‍යයෙන් අපි ලොකුවට රෙකමන්ඩ් කරන්නේ කියන්නේ ගන්න එක හොඳයි. නමුත් ශ්‍රී ලාංකිකයෝ හැටියට අපි හිතන්නේ හස්බන්ඩ්ට මොන හරුණොත් වයිෆ්ට ඕන සපෝට් එක වැඩි හින්දා තමයි අර කරින් කියපු විදිහට ගන්න. නැතුව හස්බන්ඩ් ඉගෙන ගන්නවා නම් වයිෆ් මැරුණොත් හස්බන්ඩ් සල්ලි ඕනේ කියන එක අපිට සදාචාරාත්මක නෑ කියන එක නෙමෙයි. නමුත් අපි ඒකට පුරුදු වෙලා නෑ. ඒකෙන්ද ගත්තට වැරද්දක් නෑ, ගන්න පුළුවන්. එතකොට රෙසිඩන්ට් වුණාම කොහොමත් ගැටලුවක්. ඒත් විශේෂයෙන් මතක තියාගන්න ආයිසරයක් අවුරුදු දෙකට වැඩිය වර්ක් වීසා හිටියොත් අපිට හැම ඉන්ෂුරන්ස් එකටම අපි ගන්න පුළුවන් මෙඩිකල් ඉන්ෂුරන්ස් ඇතුළුව. මං හිතන්නේ උත්තරේ හම්බුණා කියලා.
නවසීලන්තයේ ස්ථිරවම ඉන්න කෙනෙක්ට නම් අනිවාර්යම ඔවුන්ට තියෙන්නේ ෆ්‍රී මෙඩිකල් සිස්ටම් එකක්. ඒක අපි කවුරුත් හොඳාකාරම දන්නවා. එතකොට කෙනෙක්ට මතුවෙන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි මට තව සෞඛ්‍ය රක්ෂණයක් ඕනෙමද කියන එක. ශහනයි, ඇත්තටම තව සෞඛ්‍ය රක්ෂණයක් ගන්න ඕනෙමද?
ඕනේ රෝචනාංගිය, පබ්ලික් සිස්ටම් එක ෆ්‍රී. ඒ විතරක් නෙමෙයි, තව එකක් මතක තියාගන්න ඕනේ. මෙහි මෙඩිකල් ඉන්ෂුරන්ස් එකක් ගන්නකොට සාමාන්‍යයෙන් ඉන්ෂුරන්ස් රක්ෂණ සමාගම් ඕගලන්ගෙන් ප්‍රීමියම් එක ඩිසයිඩ් කරන්නේ ඕගලන්ට මෙහි තියෙන සමහර බෙනිෆිට්ස් එක්ක. ඒ බෙනිෆිට්ස් වලින් ප්‍රධාන බෙනිෆිට් එකක් තමයි ඕගොල්ලෝ ඉමර්ජන්සි සේවාවක් සඳහා මොකක් හරි ඉමර්ජන්සි එකට ඇතුල් වෙනවා නම් ඒ ට්‍රීට්මන්ට් එක මෙහි ෆ්‍රී. අවුරුදු දෙකට වැඩිය වර්ක් වීසා තියෙනවා නම් ඊට පස්සේ ඕගොල්ලෝ පබ්ලික් සිස්ටම් එකට ගිහිල්ලා ට්‍රීට්මන්ට් එකක් ගන්නවා නම් එතනත් ඒ සම්පූර්ණ ඒක ඔක්කොම නොමිලේ කරගන්න පුළුවන්. ගැටලුව තියෙන්නේ ඕගොල්ලෝ හදිස්සියේ ඉමර්ජන්සි ගිහිල්ලා ට්‍රීට්මන්ට් එක ගත්තා නම් අපි හાર્ට් වැල්ව් එකක් කියමුකෝ. හાર્ට් වැල්ව් එක 70% බ්ලොක් වෙලා නම් ඒකට ඉමීඩියට්ලි ඒගොල්ලෝ ස්ටෙන්ට් එකක් දානවා. ස්ටෙන්ට් එකක් දානවා කියන්නේ ඔගලගේ වැල්ව් වෙච් එක බ්ලොක් වෙච් එක පොඩ්ඩක් පුළුල් කරනවා. එතකොට බ්ලඩ් ෆ්ලෝ එක නෝමල් විදිහට යනවා. ඒක අපි කොරෝනරි ආටරි වලින් වෙන්නේ. එතකොට කොරෝනරි ආටරි ඩිසීස් එකේ කොරෝනරි ආටරි එක කියන්නේ ඔගලගේ බ්ලඩ් එකෙන් සාමාන්‍යයෙන් හાર્ට් එකට බ්ලඩ් සප්ලයි කරන වැල්ව් එකට තමයි කියන්නේ අපි කොරෝනරියාට කියලා. මොකද හાર્ට් එකෙන් හැමතැනටම බ්ලඩ් සප්ලයි කරනවා. හાર્ට් එකට යන එක තමයි හරි ඉම්පෝටන්ට්. ඕක හිර වුණොත් තමයි අපිට හાર્ට් ඇටැක් වෙන්නේ. ඒ එකම ඉතුරු වැල්ව් එක 50% බ්ලොක් වෙලා නම් ඒක ඒගොල්ලෝ කියනවා පබ්ලික් සිස්ටම් එක කියලා කරගන්න කියලා. පබ්ලික් සිස්ටම් එක කියලා කරගන්නකොට ඒක නොමිලේ හම්බුණාට අපිට එතන තියෙනවා ඩොක්ටර්ව ඉස්සරින්ම අපොයින්ට්මන්ට් එකක් දාලා ඩොක්ටර්ව සෙට් කරගන්න ස්පෙෂලිස්ට් කෙනෙක්ව. ස්පෙෂලිස්ට්ලා මේ හරි හිඟයි. එතකොට ඒකට අපිට සාමාන්‍යයෙන් මාස 3-4ක් යන්න පුළුවන්. ඊට පස්සේ පබ්ලික් සිස්ටම් එකට එන්රෝල් වෙලා එයා ඩොක්ටර්ව දාන්න තව මාස 3ක් විතර ගිහලා මාස 6ක් විතර යන්න පුළුවන්. එයා ඊට පස්සේ කියන්න පුළුවන් රයිට් අපිට මේකට MRI එකක් කරන්න තියෙනවා, CT ස්කෑන් එකක් කරන්න තියෙනවා, මාසෙකමාරක් විතර යනවා. ඊට පස්සේ ආ බල්ලා කියනවා රයිට් මේකත් 60-65% විතර බ්ලොක් වෙලා තියෙන, දැන් නම් මේකට ස්ටෙන්ට් එකක් දාන්න ඕනේ. හැබැයි වේටිං ලිස්ට් එක බල්ලා කියනවා තව මාස 6ක් විතර ඉන්න තියෙනවා කියලා. එතකොට ඒ මාස 6ක් හිටපුවම ඔක්කොම කාලේ සාමාන්‍යයෙන් අවුරුද්දක් එකමාරක් වෙන්න පුළුවන්. ඒ හින්දා තමයි අපි ගොඩක් වෙලාවට මෙඩිකල් ඉන්ෂුරන්ස් එකක් ගත්තොත් අපිට සරලව අපේ අර වේටිං ලිස්ට් එකේ ඉන්නේ නැතුව අපිට පොලිම පැනලා මේ ඔපරේෂන් එකක් හරි මොනාරි ට්‍රීට්මන්ට් එක ගන්න පුළුවන්. අනිත් පැත්තෙන් ගත්තාම අපිට ඇත්තටම අපේ තමු වර්ක් වීසා හරි රෙසිඩන්ට් වීසා හරි ඉන්නේ කෙනෙක්ට වේටිං ලිස්ට් එකේ ගොඩක් ඉන්න වෙලා වැඩ කරගන්න බැරුව ගියොත් මුදල් පැත්තෙන් අපිට 5000ක් 10000ක් 15000ක් 20000ක් හරි පාඩු වෙන්න පුළුවන්. ඒතර අපිට මෙඩිකල් ඉන්ෂුරන්ස් එකක් තිබුණොත් අපි ඉක්මනට ඔපරේෂන් එක කරලා අපිට වැඩට යන්න පුළුවන් නම් එතකොට එක ප්‍රශ්නයක් ඉවර වෙනවා. ඒක තමයි ලොකුම දේ. මොකද සමහර වෙලාවට සමහර කට්ටිය කියනවා වර්ක් ඇන් ඉන්කම් එකට ගිහිල්ලා සල්ලි ගන්න පුළුවන් කියලා. අමතක කරන්න එපා, වර්ක් ඇන් ඉන්කම් එකෙන් සල්ලි ගන්නකොට ඒගොල්ලෝ සල්ලි දෙන්නේ අපේ account එකේ සල්ලි නැත්තම්, එහෙම නැත්නම් වාහන දෙක තුනක් තියෙනවා නම් ඒවා විකුණුවට පස්සේ, ඒ වගේ අර අපි නැති බැරි තත්ත්වයකට පත් වුනහම විතරයි වර්ක් ඇන් ඉන්කම් එකෙන් සල්ලි දෙන්නේ. නැත්තම් අපිට සල්ලි හම්බෙන chance එකක් නැහැ. ඒකින්ද health insurance එකේ waiting list එක පැන ගන්න එක තමයි ලොකුම දේ. අනිත් එක මම හැම වෙලෙම කියනවා medical insurance එකක් කින් තමයි අපි ඇත්තටම මේ අපි අර ජීවිතේ අපිට මේ මේ කෙටි වෙන්න පුළුවන් ලෙඩක් එහෙම හොයාගන්න බැරුව ගියොත් එතකොට ඒ ප්‍රශ්නේ අපිට තියෙනවා. මොකද ලෙඩක් හොයාගන්නවා කියන එක හරි වැදගත් ට්‍රීට්මන්ට් එකට කලින්. එතකොට මේ medical insurance එකකින් ගන්න ආයතනයේ හැටියට එක එක දේවල් තියෙන එක සාමාන්‍යයෙන් දැන් මේ ඔක්කොම ෆයිනෑන්ෂල් ඇඩ්වයිස් නෙමෙයි. නමුත් ඕගොල්ලන් සාමාන්‍ය විස්තර ටික තමයි මම මේ කියන්නේ. එතකොට ඕගොල්ලන්ට ඒ ගන්න ආයතනයේ හැටියට අපිට ලෙඩේ ඩයග්නෝස් කරන්න පුළුවන්, ගන්න ආවරණී හැටියට තියෙනවා. එහෙම අපිට ලෑස්ති කරලා අපිට එතකොට ට්‍රීට්මන්ට් එක ඩිසයිඩ් කරන්න පුළුවන්, ලෙඩේ ඩයග්නෝස් කරන්න පුළුවන්. නැගිට උඩ මෙඩිකල් ඉන්ෂුරන්ස් එකක් ගන්නකොට සමහර වෙලාවට GP කවර් එක, ප්‍රිස්ක්‍රිප්ෂන් කවර් එක, කණ්ණාඩි වලට, දත් වලට ස්පෙෂලිස්ට් කවර්ස් කියලා ಜಾති ගොඩක් තියෙනවා. එතකොට ඒ වගේම තමන් හරියට කතා බහ කරගෙන තමන්ට ඕනේ මොකද්ද කියන එක හරි ෆයිනෑන්ෂියල් ඇඩ්වයිස් කෙනෙක්ගෙන් කතා කරගන්න. තමන් මොකද ඒ ඇඩ්වයිස් එක හරියට ගත්තේ නැත්නම් තමන් සල්ලි වියදම් කරන ප්‍රමාණය වැඩි වෙලා පොලිසි එකක් කැන්සල් කරන ප්‍රොබබිලිටි එක වැඩි වුණොත් සමහර ලාවට ඉන්ෂුරන්ස් එක ඕන වෙලාවට ඉන්ෂුරන්ස් එකක් නැති වෙන්න පුළුවන්. ඒකින්ද හරි තේරුම් දැනුම ඇති එක්කෙනෙක්ගෙන් ඒ කියන්නේ ඕගලන් ගැන හිතලා ඕගලන්ට උපදෙසක් දෙන එක්කෙනෙක්ගෙන් ඉන්ෂුරන්ස් එකක් ගන්න එක සෑහෙන වටිනවා. මොකද එහෙම නැත්තම් අපිට ප්‍රොඩක්ට් එකක් ඕන වෙලාවට අපි හිර වෙලා තියෙන්න පුළුවන්.
රක්ෂණ පිළිබඳව කතා බහ කරනකොට ඇත්තටම අපිට දීර්ඝ ලෙස කතා බහ කරන්න පුළුවන්. අපි හැමෝටම ගොඩක් ප්‍රශ්න තියෙනවා රක්ෂණයක් ගන්න යනකොට. ඉතින් ඒ නිසා අපි සූදානම් වෙනවා ජන්ම භූමි හරහා නිරන්තරයෙන්ම ඒ ප්‍රශ්න निराකරණය කරලා ඔබට දෙන්න. ඉතින් ඊළඟ ප්‍රශ්න වෙන්නේ ශහනයි, අපි සාමාන්‍යයෙන් රැකියා කරන ස්ථානයේදී එහෙමත් නැත්නම් අපි ස්ටුඩන්ට් වීසා එකකින් එනකොට අපි රක්ෂණයක් අරගෙන එන්න පුළුවන්. එහෙම නැත්නම් රැකියා කරන ස්ථානයක නම් අපිට සාමාන්‍යයෙන් රැකියා කරන ස්ථානෙන් අපිට රක්ෂණයක් අපිට ලැබිලා තියෙනවා. එහෙම අවස්ථාවකදී අපි තවත් රක්ෂණයක් ලබා ගන්න පුළුවන්ද? ඒ වගේම තමයි අයියේ ACC පිළිබඳවත් පොඩි පැහැදිලි කිරීමක් කරොත් හොඳයි කියලා මට හිතෙනවා.
ඕනංගේක මේ සාමාන්‍ය ගොඩක් කට්ටියට මේ පැටලෙන තැනක්. සමහර කට්ටිය හිතනවා අපිට රක්ෂණ ජාති දෙකක් ගන්න බෑ කියලා. ඇත්තටම විශේෂම ජීවිත රක්ෂණයක් සෞඛ්‍ය රක්ෂණ මේ මොනවාද ට්‍රෝම කවර් එකක් කියන්නකෝ ඒක ඇවිල්ලා ලම්සම් කවර්ස් ඒවා සාමාන්‍යයෙන් උඩ එක ලිමිට් එකක් තියෙනවා ෆෝර් එක්සැම්පල් අපි හිතමු ලයිෆ් ඉන්ෂුරන්ස් 2 මිලියන් හරි 3 මිලියන් වැඩි ගන්න බෑ කියලා හිතන්නකෝ එතකොට ඊට යටතේ ඊට යටින් ඕගොල්ලෝ ජීවිත රක්ෂණ 3-4ක් ගත්තත් ගැටලුවක් නෑ හතරම ක්ලේම් කරන්න පුළුවන් අපි හිතමු ලක්ෂ 2 2 2 ඉන්ෂුරන්ස් 4ක් තියෙනවා කිසි ගැටලුවක් නෑ ලක්ෂ 8යි හැබැයි 1 මිලියන් වගේ ඒවා ගොඩක් හතරක් තියෙනවා නම් එතකොට ප්‍රශ්නයක් තියෙනවා මොකද සමහරට ඒ අප ලිමිට් එකට වැඩිය පහිනවා නම් එතකොට අපි ඒක ඩිස්ක්ලෝස් කරන්න ඕනේ අරක ලොකු ගැටලුවක් නෑ ගොඩක් වෙලාවට ඉන්ෂුරන්ස් එකක් ගන්නකොට අපි ඩිස්ක්ලෝස් කරනවා එතකොට ඒගොල්ලෝ ලිමිට් එක දන්නවා හැබැයි සෞඛ්‍ය රක්ෂණයේදී අපි ආයතනෙන් ඉන්ෂුරන්ස් එකක් දුන්නත් සමහර වෙලාවට අපි මතක තියාගන්න ඕනේ රක්ෂණ ආවරණ දෙන කම්පනීස් වල සමහර ලිමිට්ස් තියෙනවා අපි උදාහරණයක් වශයෙන් හිතමුකෝ ආට ආයතනෙන් දෙන එකේ කැන්සර් කවරේක තියෙන 10,000ක් විතරයි. එතකොට තව ආයතනයකින් ඉන්ෂුරන්ස් එකක් අරගෙන තියාගන්න එක වටිනවා සමහරට ඉතුරු ටිකට කවර් කරගන්න. එතකොට ඒ වගේ පැහැදිලි කිරීමක් සමාල්ලාවට අපිට අවශ්‍ය වෙනවා. ඒක ඉන්ඩිවිජුවල් ඇඩ්වයිස් එකක් එක්ක යන්නේ. නමුත් කවර්ස් දෙකක් ගැටලුවක් නැහැ. අනිත් එක මතක තියාගන්න අපි ආයතනෙන් අස්සුනොත් ඊට පස්සේ අපි කවර් එකක් ගන්න ගියාම එතකොට අපිට ඒ වෙලාවට හැදිලා තියෙන එක්සිස්ටින් කන්ඩිෂන් කවර් වෙන්නේ නැහැ. අපි තුම ආයතනෙන් වට මේ අවුරුද්දේ කවර් එකක් දෙනවා වනින්නවා. ඉතින් ලබන අවුරුද්දේ වාව ආයතනෙන් අයින් වෙනවා. ඒතර අයින් වුණාට පස්සේ වා වෙනම ආයි ඉන්ෂුරන්ස් එකක් ඇප්ලයි කරන්න ගියාම ඒ වෙනකොට අපි හිතමු කොට සීනියවිල්ලා තියෙනවා කියලාකට. එතකොට ඔයාට ඒ සීනි කවර් කරන්නේ අලුතෙන් ගන්න කම්පැනි. එතකොට කම්පැනි තිබිච්ච ඉන්ෂුරන්ස් එක අපිට තියාගන්න පුළුවන්. ඒගොල්ලෝ අවස්ථාව දෙනවා. නමුත් සමහර ආයතනවල දෙන කවර් එක අපිට ලොง ටර්ම් තියාගන්නකොට පොඩි පොඩි ගැටලු සහගත තත්ත්වයන් උදා වෙන්න පුළුවන්. ඉතින් ඒවා පොඩ්ඩක් පර්සනලයිස් වෙලා කතා කරගන්න එක වටිනවා. නමුත් අර ප්‍රශ්නෙට උත්තරේ ඉන්ෂුරන්ස් දෙකක් තියාගන්න පුළුවන් මදි පාඩුවට වැඩිපුර කවර් කරගන්න. ඒකත් එක්ක මතක තියාගන්න ACC වල තියෙන ප්‍රශ්නේ ACC හින්දා ඔයාගේ අත මොකක් හරි වුණා නම් අපි හිතමු ෂෝල්ඩර් ඉන්ජරි එකක් වුණා ඒක ACC එකෙන් කවර් කරනවා. එතකොට ACC එකෙන් කවර් කරනවා නම් ඉන්ෂුරන්ස් එකෙන් ක්ලේම් එකක් දෙන්නේ නැහැ. හැබැයි සමහර කම්පැනි තියෙනවා ACC එකෙන් කවර් කරනකොට ඒකේ අප්‍රූවල් එක පහ වුණාට නමුත් ඉන්ෂුරන්ස් කම්පැනිෙන් අපිට ඒක කරගන්න පුළුවන් අරකේ අප්‍රූවල් එක එනකන්. සමහර කම්පැනි අප්‍රූවල් එක එනකන් කරන්නේ නැහැ. එතකොට අපි චුට්ටක් ඇත්තටම අසරණ වෙනවා. නමුත් අපිට උත්තරයක් නැහැ. ඊට පස්සේ මතක තියාගන්න ෂෝල්ඩ් එකට ACC එකෙන් ඔපරේෂන් එක කරලා මාස 8ක් 10ක් ඔයා හොඳට ඉඳලා ආයසරයක් ෂෝල්ඩ් එකේ කැක්කුමක් ආවොත් සමහරවිට ACC එකෙන් ඔයාව රිජෙක්ට් කරන්න පුළුවන්. එතකොට ඔයාට මෙඩිකල් ඉන්ෂුරන්ස් එකක් තිබුණොත් මෙඩිකල් ඉන්ෂුරන්ස් එකෙන් ඒක කවර් කරන්න පුළුවන්. හැබැයි කවර් එක පටන් ගන්නකොට එක්ස්ක්ලූෂන් එකක් දාලා තිබුණා නම් ඒ එක්ස්ක්ලූෂන් එක රිවීව් කරලා අයින් කරලා තිබුණ නැත්නම් අපිට ඒ ක්ලේම් එක ඒත් හෙල්ත් ඉන්ෂුරන්ස් එක රිජෙක්ට් කරන්න පුළුවන්. සමහර ඒවා උගලන්ට මේ කියන ඒවා එක පිට එක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒකින්ද හරි ඇඩ්වයිස් එකකට කතා කරලා හරි ඇඩ්වයිස් එකක් ගන්න එක වටිනවා. මොකද අඳුරේ අතපත ගන්න නැතුවව තමන් හිතලා තීරණයක් ගන්න නැතුව මොකද මේක දැනගන්න ඕනේ ඒ ගැන පළපුරුද්දක් තියෙන සහ ඒ පිළිබඳ ඒ ක්වොලිෆිකේෂන් එකක් ලබාගත්ත එක්කෙනෙක්ගෙන්.
රක්ෂණයක් ගන්නකොට අපිට ගොඩක් දේවල් හිතන්න වෙනවා. අපි රැකියාවක් කරනකොට හැමෝම ඉන්නේ එකම මට්ටමක නෙවෙයිනේ, විවිධ මට්ටම්වල. ඒ රැකියාවට ලැබෙන වැටුපුත් වෙනස්. ඉතින් ඒ අනුව කොහොමද රක්ෂණ ආවරණයක් වෙනස් වෙන්නේ?
Right. ඒ ප්‍රශ්නෙත් පොඩ්ඩක් හොඳ ප්‍රශ්නයක් කියලා මට හිතෙනවා. මොකද සමහර කට්ටිය මෙතන පොඩ්ඩක් පටල ගැනීමක් කරනවා. ඒ කියන්නේ අපි හිතමු ඔයාගේ වයිෆ් හරි ඔයාගේ යාළුවා, අපි හිතමු ඔයා ඇසිස්ට ඇඩ්මින් ජොබ් එකක් කරනවා. එතකොට අපි හිතමු ඔයා අපි හිතමු මේ ෆුල් ටයිම් ඌබර් ඩ්‍රයිවිං කරනවා. එතකොට ඉන්ෂුරන්ස් එක ගන්න ගියාම අපේ භාෂාවෙන් කිව්වොත් ඔයා ඒ ඇඩ්වයිස් එකෙන් ගේම් ඉල්ලනවා. මේ මගේ යාළුවත් මගේ ඒජ් එකේම යාගෙන් ගන්න $10, අයියෝ මගෙන් $17ක් ගන්න. අන්න ඕක මේ ප්‍රශ්න හා සම්බන්ධයි. ඉන්ෂුරන්ස් එක ගණන් හිලව් තීරණය කරන්නේ තමන් කරන ජොබ් එකේ තරාතිරම හැටියට. ඒතර ඇඩ්මින් එකක්, ඔෆිස් ඇඩ්මින් වර්ක් එකක් කරන කෙනෙක්ගේ රිස්ක් එක ඉන්ෂුරන්ස් කම්පැනිට හරි අඩුයි. හැබැයි ඌබර් ඩ්‍රයිවර් කෙනෙක්ගේ මේ රිස්ක් එක හරි වැඩි. මොකද හැම වෙලෙම පාරේ. එතකොට ඇඩ්මින්, ඒ කියන්නේ ඇසිස්ටන්ට් ඇකවුන්ටන්ට් හරි ඇඩ්මින් ජොබ් එකක් කරන එක්කෙනාගෙන් ඩොලර් 10ක් ගත්තොත්, ඌබර් කරන එක්කෙනාගෙන් ඩොලර් 10ක් ගත්තොත් පාඩුවේ. මොකද අරයාගේ රිස්ක් එක වැඩි හින්දා. එතකොට ඒක අනිවාර්යෙන් මතක තියාගන්න, තමන් කරන ජොබ් එකේ හැටියට ගාන යහ මෙහා වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, කාන්තාවක්ද පිරිමියෙක්ද කියන එක මතත් ඉන්ෂුරන්ස් ප්‍රීමියම් එක වෙනස් වෙනවා. මොකද ඉන්ෂුරන්ස් කියන මේ සබ්ජෙක්ට් එක, මේ මාතෘකාව දුවන්නේ සම්පූර්ණ සම්භාවිතාවය මත, එහෙම නැත්නම් ස්ටැටිස්ටික්ස් මත. එතකොට ඒගොල්ලෝ ස්ටැටිස්ටික්ස් වලින් කියනවා මෙන්න මේ වගේ කෙනෙක්ට මේ වගේ පොසිබිලිටි එකක් තියෙනවා ඉන්ජර් වෙන්න. ඔයා මේ ගාන ගන්න, මේ වගේ කෙනෙක්ට මේ ගාන ගන්න. ඒ රස්සාවට අපි කියන්නේ ඉන්ෂුරන්ස් ඇක්චුවරිස්ට් කියලා. ඉන්ෂුරන්ස් ඇක්චුවරිස්ට් කෙනෙක් කරන්නේ, එයා තමයි ඉන්ෂුරන්ස් කම්පනියට තීරණය කරන්න ගාන සජෙස්ට් කරන්නේ. මෙන්න මේ වයසේ කෙනාගේ මේ ගාන ගත්තේ නැත්නම් ඔයාට කම්පනියක් හැටියට පාඩුයි. ඒක නිකන් සූදු කෙලීම හා සම්බන්ධයි. මොකද හැම වෙලෙම සූදු කරන එක්කෙනා දිනන්නේ, ඒගොල්ලෝ දන්නවා අවාසි හැම වෙලෙම ඒගොල්ලන්ට වාසි වෙනවා කියලා. වාසි වෙනව නෙමෙයි, වාසි වෙන විදිහටයි සූදු ගේම් එක හදලා තියෙන්නේ. මේකෙත් වෙනසක් නැහැ. තමන්ට අවාසි වෙන විදිහට ප්‍රීමියම් දාන්නේ ඉන්ෂුරන්ස් කම්පනි. තමන්ට වාසි වෙන විදිහට තමයි ප්‍රීමියම් එක දාන්නේ. ඊට අමතරව අපි වැඩ කරන ජොබ් එකේ හැටියට අපේ ආදායම වැඩි වෙනවා. ආදායමේ හැටියට අපි ඉන්කම් ප්‍රොටෙක්ෂන් එක ගන්න ඕන ප්‍රමාණය තීරණය වෙනවා. රස්සාවත් එක්ක වැඩිපුරම තීරණය වෙන්නේ ඉන්කම් ප්‍රොටෙක්ෂන් එක, නැත්නම් ආදායම ගැන තියෙන කතන්දරේ. එතකොට අපි ඒ පැත්තෙන් ගත්තාම ඕගොල්ලෝ පැහැදිලිව මතක තියාගන්න, අපි හිතමුකෝ එකවුන්ටන් කෙනෙක් අපි හිතමුකෝ ලක්ෂයක් පඩිය ගන්නවා කියන්නකෝ. එතකොට එයාට ගන්න පුළුවන් ප්‍රමාණය බේක කෙනෙක් ගමුකෝ, එයා 70,000ක් බේක කෙනෙක් ගන්නවා නම් 70,000ක් ගන්න එක්කෙනාට වැඩි. එතකොට අපි පේ ස්ලිප්ස් මුලදී දාලා අපි ඉන්ෂුරන්ස් ගත්තොත් අපිට ඒ ගන්න එක වටිනවා. මේ පස්සේ සැලරි වැඩි වෙයි යනම් මනම් කියලා හිතන්නේ නැතුව ඒ තියෙන කන්ඩිෂන් එකට අපිට කව කරන්න පුළුවන් ප්‍රතිශතයක් තියෙනවා. සමහරට ඒක ගන්න කවර එකත් එක්ක වෙනස් වෙන එක මංගු තමන්ට හරියන එක තමන් හරි ඇඩ්වයිස් කෙනකින් ගන්න ඕනේ. මොකද සමහර වෙලාවට එක ඇඩ්වයිස් කෙනෙක් කියන්න පුළුවන් ඔයාට දෙන්න පුළුවන් 3000යි, අනිත් එක්කෙනා කියන්න පුළුවන් මම ඔයාට 4000ක් දෙනවා. හැබැයි ක්ලේම් කරන වෙලාවට 3000 කියපු එක්කෙනාගේ 3000 සම්පූර්ණයෙන් හම්බ වෙන්න පුළුවන්, 4000 කියන එක්කෙනාගේ 120ක් 25ක් හරි ටැක්ස් වෙලා ඔයාට හම්බෙන ගාන 3100ක් 200ක් වෙන්න පුළුවන්. එතකොට ලොකු පින්තූරයක් හිතේ තිබුණාට ඇත්තටම අපේ account එකට ඇවිල්ලා තියෙන්නේ අඩු මුදලක්. ඉතින් ඒව ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ හින්දා හරියට පැහැදිලිව අපි කියන්නේ තේරෙන සිංහලෙන්, අපේ කට්ටිය මේ සිංහල වැඩසටහනක් ඉඳ මං කියන්නේ අපි ඉංග්‍රීසි දන්නේ නැහැ කියන එක නෙමෙයි එතනින් කියන්නේ. නමුත් අපිට වැරදුනොත් ඒක තේරුම් නැත්තම් ක්ලේම් කරන වෙලාවට අපිට ඒක හදන්න වෙයි පරක්කු වැඩි. ඒකෙන් අනිවාර්යෙන් මේක මතක තියාගන්න. මම හිතන්නේ ඒ හින්දා තමයි ඕගොල්ලෝ ජොබ් එකත් එක්ක ප්‍රීමියම් එක එහා මෙහා වෙනවා. අපි ගන්න පඩියත් එක්ක ගන්න ඕන ප්‍රමාණය එහා මෙහා වෙනවා. මොකද සමහර ගොඩක් වෙලාවට විතර වෙන්නේ ඉන්ෂුරන්ස් කම්පනිය ඒ ආයතනය කවර් කරන්නේ ප්‍රතිශතයක් තමයි ගොඩක් වෙලාවට. ඒ ප්‍රතිශතය අපි 150ක් කිව්වොත් 70,000ක් ගන්න එක්කෙනෙක්ගෙන් ඩොලර් 35,000ක් ආව වෙනවා, ලක්ෂයක් ගන්න එක්කෙනෙක්ගෙන් 50,000ක් වෙනවා. ඊට අමතරව සමහර වෙලාවට ලක්ෂයක් ගන්න එක්කෙනාගෙන් 50,000ක් කවර් කරන්න පුළුවන්, 70,000ක් ගන්න එක්කෙනාගේ 35,000 පඩිය තියෙන්න පුළුවන්. හැබැයි මෝගේජ් එක 50,000ක් වෙන්න පුළුවන්. එතකොට සමහර 35,000 කව කරනට වැඩිය 50,000 කව කරගන්න එක රක්ෂිතයට වාසි වෙන්න පුළුවන්. ඒකින් දන්නේ වගේ පොඩි පොඩි දේවල් තියෙනවා ටිකක්. මම හිතන්නේ ඔළුව කැලැත්තෙන්ඩවත් කොණ්ඩ ක්‍රේල් වෙන්නවත් නැති වෙති. මම හිතන්නේ මේ ටික තේරෙන්නේ නැති. මොන හරි ගැටලුවක් තිබ්බොත් හැම වෙලෙම මම කියන්නේ when in doubt don't proceed. පොඩි හරි සැකයක් තියෙනවා නම් ඉදිරියට යන්න අහගෙන පැහැදිලි කරගෙන යන්න. ඒක තමන්ගේ සහ ඇඩ්වයිස් එකේ සහ ක්ලේම් ටයිම් එකේ හැමෝටම සෞඛ්‍ය සම්බන්ධ වෙන්න පුළුවන්.
අපි ඕනම දෙයකට යොමු වෙනකොට හොඳම දේ ලබා ගන්න තමයි පුරුදු වෙලා ඉන්නේ. ඉතින් මේ වගේ සේවාවක් ලබා ගැනීමේදී කොහොමද හොඳම සේවාව දෙන ආයතනය තෝරාගන්නේ?
රයිට් නංගි, මං හිතන්නේ රක්ෂණ ආයතනයක් තෝරගන්නවා කියන ප්‍රශ්නේත් ගොඩක් වටින ප්‍රශ්නයක්. හැබැයි එතනදි සම්පූර්ණ ඕගොල්ලෝ අසරණයි. මොකද ඇඩ්වයිස් තමයි ඩිසයිඩ් කරන්නේ කොයි කම්පනියත් එක්ක යනවද කියලා. අමතක කරන්න එපා, ඇඩ්වයිස් කෙනෙක් බැඳිලා ඉන්නවා නීතියෙන් ඕගලන්ට හොඳම දේ කරන්න. තමන්ට වැඩිපුර කමිෂන් දෙන ආයතනයෙන් දෙනවා නම් ඒක ඉතාමත් වැරදි. ඒක අපේ තියෙන නීති පද්ධතියට විරුද්ධයි කියලා කිව්වත් නිවැරදි. ඒකින්ද අනිවාර්යයෙන්ම ආයතනය තෝරගද්දි පළවෙනිම අපි ප්‍රයෝරිටි දෙන්න ඕනේ ඇඩ්වයිසර්ට. මොකද එයා කම්ෆර්ටබල්, එයාට ක්ලේම් එකක් ගන්න පුළුවන්, එයාට හොඳයි කියන එකෙන් අපි ගන්න ගොඩාක් වෙලාවට අවස්ථාව දෙන්න ඕනේ. මොකද ක්ලේම් ටයිම් එකට එයා තමයි උත්තර බඳින්නේ. එතකොට ඔයාට ඕන කම්පනීන් අරගෙන එහෙම මේවා වුණොත්, විශේෂයෙන්ම සමහර කම්පනි ලංකාවේ තියෙනවා මෙහෙ තියෙනවා, එතකොට මට එහි කම්පනි එකක් තිබුණා මම මේකෙන් ගන්න කැමතියි කියලා ක්ලේම් ටයිම් එක ඩිලේ වුණොත් එතන පොඩි කතන්දරයක් තියෙනවා. ඒ වගේම අපි වර්ක් වීසා ඉන්නවා නම්, රෙසිඩෙන්සි ඉන්නවා නම්, සමහර කම්පනි දෙන සමහර කවර්ස් හැම කම්පනියම වෙන්නේ. කියන්නේ සාමාන්‍යයෙන් හැම කම්පනියකම තමන්ගේ තුරුම්පුවක් දෙකක් අතේ තියෙනවා. එතකොට ඒ තුරුම්පුව දෙක ඔයා ඉන්ෂුරන්ස් එක ගන්නවා නම්, ඒ කියන්නේ ඉන්ෂුරන්ස් එක ගන්න එක්කෙනාගේ හැටියට ඒක තීරණය වෙනවා. එතකොට අපි හිතමු වර්ක් වීසා ඉන්න එක්කෙනට වැඩිපුර ඉන්කම් ප්‍රොටෙක්ෂන් එක නම් ඒක එක ආයතනයකින් දුන්නොත් ACC වලින් සල්ලි හම්බ වෙනවා නම් මේකෙන් සල්ලි හම්බ නොවෙන්න පුළුවන්. ඉතින් ඒක ලොකු පාඩුවක් වෙන්න. තව එක්කෙනෙක් කියන්න පුළුවන් නෑ, වර්ක් වීසා හිටියත් ACC හම්බුනත් මේ සල්ලි දෙනවා. ඊට අමතරව සෞඛ්‍ය රක්ෂණයක් ගන්නවා නම් එක කම්පනි එක තියෙන බෙනිෆිට් අනිත් කම්පනි නැති වෙන්න පුළුවන්. එතකොට එතන බලන්න ඕනේ. ඊට පස්සේ අපි හිතමු බරපතල රෝග රක්ෂණය, එක කම්පනියක් කියන්න පුළුවන් පළවෙනි ක්ලේම් එක දුන්නට පස්සේ දෙවෙනි ක්ලේම් එක දෙන්නේ අවුරුද්දකට පස්සේ කියලා. තව එක්කෙනෙක් කියන්න පුළුවන් නෑ, අපි මේ අවුරුද්දෙම ක්ලේම් දෙක තුනක් දෙනවා. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා සලකන්න. ඒ ටික ඇත්තටම ඇඩ්වයිසර්ට බාර දෙන්න ඕනේ. එයාගෙන් ඒක සම්බන්ධ ප්‍රශ්න අහන්න ගොඩක් ක්ලයන්ට්ස්ලට එහෙම නැත්නම් පාරිභෝගිකයන්ට දැනුම නැහැ. ඒ හින්දා උඹලන්ට මේ විශ්වාසය කියන එක සුළුවට තකන්න එපා. ඒකින් සමහර වෙලාවට හොඳ සේල්ස් ස්ටොක් දැම්මයි කියලා එයා හොඳ ඇඩ්වයිසර් කෙනෙක් නොවෙන්න පුළුවන්. ඕගොල්ලෝ ගැන අවංකව බලන එක ඕගලන්ට හැම වෙලෙම කම්පනියක් තෝරද්දි වටන. ඒක ඕගොල්ලෝ තේරුම් ගන්න ඕනේ. මොකද ඕගොල්ලෝ ඇප්ලිකේෂන් එකක් දැම්මට ඒ ඇප්ලිකේෂන් එක දැම්මයි කියලා ඕගොල්ලෝ ඉන්ෂුරන්ස් එක ගන්න ඕනේ කියලා නීතියෙන් බැඳිලා නැහැ. ඉන්ෂුරන්ස් එක ගත්තත් පස්සේ සතියක් සති දෙකක් විතර ෆ්‍රී කාලයක් තියෙනවා. පොඩ්ඩක් හරි සැකයක් තියෙනවා නම් ගන්න එපා කියන එක තමයි තමගේ එකම අවවාදය. මොකද ක්ලේම් එකක් වෙලාවට I'm very sorry කිව්වයි කියලා ඔයාට ක්ලේම් එක හම්බ වෙන්නේ නැහැ. ඒකින්ද හරියට මතක තියාගන්න ගොඩක් වෙලාවට ඒ පැහැදිලි කිරීම නම් කරලම ගන්න. මොකද ඒකට උත්තර ගොඩක් තියෙන්න පුළුවන්. මොකද ගන්න කවරක තමන්ට ඕන කවර්ස් ටික එක එක දේවල් එක්ක ප්‍රයිස් එක සමහර පොඩි පොඩි ප්‍රොමෝෂන්ස් තියෙනවා එකම වගේ කවරක තියෙනවා නම් එකක් මාසයක් දෙකක් ෆ්‍රී දෙනවා නම් එහෙම ගන්න බලන්න. හැබැයි මාසයක් දෙකක් ෆ්‍රී දෙනවා කියනකොට මතක තියාගන්න ලාභ බඩුවේ හිලක් හින්ද තමයි සමහර ප්‍රොමෝෂන් එකක් දෙන්නේ. නිකන් අපි මේ Apple ෆෝන් එකක් ගත්තොත් iPhone එකක් ලේසියෙන් ඩිස්කවුන්ට් එකක් දෙන්නේ. මොකද ප්‍රොඩක්ට් එක හොඳ හින්ද ඒ වගේ සමහර කම්පනිස් ෆ්‍රී දෙන්නේ. මොකද ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එක හොඳයි. ඒකින්ද ඒව අනිවාර්යෙන් මතක තියාගන්න. කම්පනි තෝරා ගැනීමේදී ඇඩ්වයිස් එක දෙන ඇඩ්වයිස් එකට ප්‍රයොරිටි දෙන එක ඇඟට ගුණයි කියලා තමයි මට හිතෙන්නේ. ඒකෙන් කියන්නේ ඔයාගේ ඔළුව පාවිච්චි කරන්න එපා කියලා. මොකද ඔයා හැම වෙලේම ඇඩ්වයිස් දෙන එක්කෙනාගේ ඉරියව් බලන්න ඕනේ. මේ එන්නේ සේල් එකක් කරන්නද නැත්නම් මං ගැන හිතලා මට හොඳ අවශ්‍ය උපදෙසක් දෙන්නද කියන එක තීරුම් ගන්න බුද්ධි මට්ටමක් ඕගලන්ට තියන්න ඕනේ. ඒක තමයි අපි සිංහලෙන් කියන්නේ කියන්න කෙසේ කේවා කියවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි කියලා. ඒවා කට කහනවට කියපු කතා නෙමෙයි. ඒකින්ද හැම වෙලේම කන් දෙකක් තියෙන්නේ හොඳට හැං අහගෙන ඉන්න, ඇස් ගෙඩි දෙකකුත් තියෙන්නේ හොඳට බලන් ඉන්න, මොනවද මේ කියන්නේ අපේ භාෂාවෙන් කිව්වොත් මොකාටද මේ එන්න හදන්නේ කියලා. ඒකින්ද ඒක තීරණය කරලා තමන් තීරණය කරන්න රයිට්. මම මේ ඇඩ්වයිස් එක ඉස්සරහට වැඩ කරන්නේ නැහැ. ඔයා කියන්නේ නැහැ මම මේ වෙලාවේ ඉන්ෂුරන්ස් එක ගන්න නැහැ. Thank you very much. එච්චරයි. මොකද ඇඩ්වයිස් කියන එක ෆ්‍රී. ඒක නෝගල සල්ලි දෙන්න බැඳිලා නැහැ. ඒකින්ද ඒවා මේ මතක තියාගන්න.
ස්තුති ශහන් අයියේ මේ වටිනා අදහස් අපිට ලබා දුන්නට. තවත් දවසක මෙවැනිම වැඩසටහනකින් හමු වෙමු.
එහෙනම් බොහොම ස්තුතියි මේ මාව මේ ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ කරගෙන අපේ ශ්‍රී ලාංකික ජනතාවට යමක් ගමක් ගැන තේරෙන සිංහලෙන් අහගන්න උදව් කරන්න හැකිවීම ගැන සන්තෝෂ වෙනවා. ඉතින් ජන්මභූමි වැඩසටහනත් දිනින් දින දියුණු වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් බොහොම స్తుతి కమిల మల్లి నిరోషణంగి వదిన భూమి స్తుతి మాత్రిక సంబంధిలా మీ వెడతాన కరన్న మావత్ ఇతను గిన్నె గత్తట మంగితన అనివార్యం వెడక్ విన్న ఎతి కీలేన భూమి స్తుతి
හැමදාමත් අපේ ජන්මභූමි වැඩසටහන තුළ යම් ඉඩක් වෙන් කරගන්නවා ඔබේ සෞඛ්‍ය පිළිබඳ ඔබේ නිරෝගීකම සහ ඔබේ යහ පැවැත්ම පිළිබඳ කතා කරන්න. ඉතින් පසුගිය සති කිහිපය තුළ අපි කතා කරපු දේවල් ගැන බොහෝ දෙනෙක් හොඳ ප්‍රතිචාරයක් අපිට ලබා දුන්නා. විශේෂයෙන් මෙවැනි විශේෂාංගයක් වැඩසටහන ඔස්සේ කිරීම පිළිබඳව අපට ස්තුති කරලා තිබුණා. ඉතින් ඒ හැම කෙනෙකුටම අපේ ගෞරවය. පසුගිය සතිවල අපි විවිධ රෝගී තත්ත්වයන් පිළිබඳව කතා කරා. ඉතින් හැමදාමත් ඔබේ සෞඛ්‍ය පිළිබඳව අපි නිරන්තරයෙන් අවධානයක් යොමු කරනා වගේම ඒ සඳහා ඉතාමත් දක්ෂ සහ ප්‍රසිද්ධ විශේෂඥ වෛද්‍යවරුන් අපි අපේ සාකච්ඡාව සඳහා සම්බන්ධ කරගන්නවා.
අද අපේ වෛද්‍ය සාකච්ඡාවෙන් ඔබට ජීවිතේ ඉතාමත්ම හරවත් දෙයක් ලබා දෙන්නට තමයි සූදානම් වෙන්නේ. හැමදාමත් අපි ඔබේ රෝගී තත්ත්වයන්ට පිළියමක් තමයි රැගෙන එන්නේ. නමුත් අද ඊට වඩා ටිකක් වෙනස් විදිහේ සාකච්ඡාවක් තමයි ඔබට ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නේ. මම හිතන්නේ නවසීලන්තයට පැමිණි ශ්‍රී ලාංකිකයන්ට ඉතාමත්ම වැදගත් වෙන දෙයක් තමයි අද දවසේ ජන්මභූමි හරහා අපි ඔබට ලබා දෙන සූදානම් වෙන්නේ. ඉතින් ඒ පිළිබඳව ඔබව දැනුවත් කිරීමට සූදානම් වන්නේ ඔටාහු වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍ය සේවා අධ්‍යක්ෂක රජින පදක්කම්ලාභී වෛද්‍ය අශෝක ඩයස්. වෛද්‍යතුමනි, ඔබ වෛද්‍යවරයෙකු ලෙස ඉතා විශාල සේවාවක් කරන බව අපි කවුරුත් දන්නවා. ඒ නිසාමයි අද අපි ඔබ සමග මේ සාකච්ඡාවට යොමු වෙන්නේ. හැබැයි වෙනත්ම ප්‍රශ්න කිහිපයක් තමයි අද දවසේ මම ඔබට යොමු කරන්න හිතුවේ. වෛද්‍යතුමනි, ඔබ සපයන ප්‍රධාන ප්‍රතිකාර සේවාවන්ට අමතරව රෝගීන්ට ලබා දිය හැකි වෙනත් සේවාවන් පිළිබඳව අද අපි කතා කරමු. මං හිතනවා නවසීලන්තයට අලුතින් පැමිණ සිටින ශ්‍රී ලාංකිකයන්ට මේ ඉතාමත්ම වැදගත් වෙනවා කියලා.
ඔව්, වෛද්‍යවරයෙක්ගෙන් ප්‍රතිකාර ගන්න අවශ්‍ය වෙලාවට ඒ වෙලාවේදී ප්‍රතිකාර වලට අමතරව, ඒ කියන්නේ එකටම සම්බන්ධව තවත් ලබා ගත හැකි ඒ සේවා තියෙන කීපයක්ම තියෙනවා. දැන් අපි ඒ වර්ග තුනින් ACC දොර වින් ස්කැනින් කම් සපෝට් එකින් අපිට උදව් ගන්න පුළුවන් දේවල්. එතකොට ෆිසියෝതെරපි, එහෙම නැත්නම් කවුන්සලින්, එහෙම නැත්නම් පොඩියාට්‍රි, නියපොතු කකුල් වල නියපොතු සම්බන්ධව තියෙන, එහෙම නැත්නම් හෝම් හෙල්ප්, ගෙදරට රෝගියෙක් ඉන්නව නම් ඒ රෝගියාට අවශ්‍ය උපකරණ හෝ එම දේවල් රෝහල මගින් රජය මගින් ලබා ගන්න පුළුවන් අවස්ථාවල්, උදව් කරන ගෙදර හෝම් හෙල්ප් වලට අවශ්‍ය දේවල්, හරි ගෙදරට ඇවිත් උපකාර කරන්න පුළුවන් සම්බන්ධව එහෙම දේවල් අපිට හුඟක් ලබා ගන්න පුළුවන්. දැන් අපි ACC එක ගැන සාකච්ඡා කරමුදින් අපි හුඟක් වෙලාවට දන්නේ නැහැ අපිට ආබාධයක් ඇති වෙන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ වෙච්ච සිද්ධිය අපිට හුඟක් වෙලාවට මතක නැහැ. රෝගීන් අපට ඇවිල්ලා කියනවා කොන්දරි දෙන්න පටන් ගත්තා, ධන හිසරි දෙන්න පටන් ගත්තා. හැබැයි ඒවා නිකම්ම හැදෙන්නේ නැහැ. ඒවා වෙන්නේ යම්කිසි හේතුවක් මත. ඒ කියන්නේ තමන්ගේ කකුල පෙරේලා හරි, එක්ක බරක් උස්සන්න ගිහිල්ලා හරි, කොන්දරි දෙන්න පුළුවන්, එහෙම නැත්නම් උර හිසරි දෙන්න පුළුවන්, උඩ තියෙන දෙයක් යමක් ගන්න ගිය තින් උඩ රාකයක ඉඟ ගන්න ගිය උඩ රෙදිම. නමුත් ඒක ඒ සිද්ධිය උන්ට මතක නැහැ. නමුත් අපි ළඟට එන්නේ සාමාන්‍යයෙන් දවස් කීපයක් පහුවල, සුමාන ගාන පහුවල. එතකොට සිද්ධිය මතක නැහැ. ඒක අපි ගොක්ලාවට රෝගයට මතක් කරනවා. ඔය මතක් කළ කියන්න මොකද ඔයාට ඇත්තටම අසනීපේ හැදුනේ කොහොමද කියලා. ඒ කියන්නේ එහෙම අපට හරියට කතාන්දරේ කිව්වොතින් අපිට ඒක ACC ලොජ් කරන්න පුළුවන්. ACC ලොජ් කරින් ලැබෙන වාසිය තමයි අපට ඉක්මනින් ප්‍රතිකාර ලබා ගන්න. ඒ කියන්නේ හදිසියෙන් අපට ඕනවත් එක්ස්රේයක් කරන්න, අල්ට්‍රාසවුන්ඩ් එකක් කරන්න, එහෙම නැත්නම් ෆිසියෝതെරපිස් කෙනෙකුට යවන්න. ඒ ඔක්කොන්ටම බොහොම සානකාරී මිලට ලබා ගන්න පුළුවන් රෝගියට අපිට ACC හරහා. නමුත් කෙසේ කෙනෙක් කෙනෙක් කියනවා නම් ඒක දන්නේ නැහැ කියලා, ඒ කොහොමද උනේ කියලා. එතකොට අපිට සාමාන්‍ය නෝමල් සිස්ටම් එකකින් තමයි ඒක කරන්න වෙන්නේ. ඒකට ගොඩක් කාලයක් ගත වෙන්න පුළුවන්. ඉතින් අර තමන්ට ලැබෙන උදව් උපකාර ඒ ටික නැති වෙනවා. ඉතින් ඒක දැන් අපි කියමු කොහොමද මේ කවර් කරන ඉන්ජරිස් තමයි ෆිසිකල් ඉන්ජරිස් තමයි දැන් ස්ප්‍රේන්ස් ස්ට්‍රේන්ස් ඒ කියන්නේ ඇන්කල් එකේ කොන්දේ නී එකේ කියන්නේ ධන හිස්වල එහෙම නැත්නම් උරහිසේ ඇති වෙන අමාරු එහෙම නැත්නම් අපි කියමු මොකක්hari කපන්න ගිහිල්ලා තුවාලයක් වුණා අත කැපුණා එහෙම නැත්නම් කොහේ හරි කකුලේ වැදිලා එතන බම්ප් එකක් ආවා සම් උණු අතරින් එහෙම පිච් පිලිසීම ඇති වෙන ඒවා දත්වල ඉන්ජරිස් තමගේ හියරින් ලොස් එක වුණත් යම් කිදී වැඩ කරන තැනකදී තමන්ගේ ඒ ශබ්ද අණුව ඒ තමන්ගේ කනෙහි මඩුවල කියනනම් ඒවටත් අපිට උදව් කරන්න පුළුවන් හියරින් ඒඩ් සබා ගන්න පුළුවන් ඒ සිසිහරා එතකොට තමන්ගේ හිස කොහෙරි වැදිලා ඇක්සිඩන්ට් එකකින් තම්බින් වැටලාරි වැදිලා මොකුත් තුවාලයක් වෙන්නේ නැහැ කිසිම දෙයක් නැහැ හොඳින් ඉන්නවා හැබැයි ඊට පස්සේ උට හිසක එක්කම කාලයක් ටික තියෙන්න පුළුවන් මතක වීම මං ඒ කොන්කෂන් කියන දේ ඇති වෙන්න පුළුවන් එහෙම නැත්නම් අපිට ඒකට උදව් උපකාර කරන්න පුළුවන් කොන්කෂන් සර්විසස් වලින් එතකොට ළමයි හම්බෙන්න ගිහිල්ලා ඇති වෙන යම් කිසි ප්‍රශ්න වලදී දෙයක් වුණොත් ඒකත් අපිට ඒසීසී හරහා ලබා ගන්න පුළුවන් එතකොට රථ වාහන ඇක්සිඩන්ට් ඕනම ඇක්සිඩන්ට් එකදී එහෙම සෙක්ෂුවල් වයලන්ස් ඒ වගේ දෙයක් වුණත් අපිට ACC මගින් උදව් උපකාර ලබා ගන්න පුළුවන්. එතකොට සමහර අවස්ථාවෙදී තියෙනවා වැඩ කරනකොට කාලය තිස්සේ ටික ටික වෙන දේවල් දැන් අපි කියමු සමහරවගේ ටෙනිස් එල්බෝ කියන එක හැදෙනවා වැලමිටේ. ඒක එක පාරට වෙච්ච දෙයක් නොවෙන්න පුළුවන්. ඒක කාලයක් තිස්සේ ටික 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 වැඩි වෙලා පහුවේදී ගොඩක් අමාරු වෙන්න පුළුවන් තත්ත්වයක් තමයි මේ වැලමිටි තියෙන කැක්කම. අන්න ඒ වගේ දේවල් අපි කියනවා ඒක ග්‍රැජුවල් ඔන්සෙට් කියලා. එතකොට ඒවටත් අපිට කවර් ඒසිසියෙන් කවර් කරනවා. එතකොට කන් ඇහෙන්නේ නැති එක මම ඉස්සෙල්ල කිව්වා වගේ වැඩ කරන තැන ඇති වෙන ශබ්ද බද්ද නිසා. එතකොට සමහර ලෙඩ හැදෙන්න පුළුවන් තමන්ගේ වර්කින් එන්වයරන්මන්ට් එකෙන් විස බීජ ඇතුල්ලලා ඒ වගේ ඒවත් ග්‍රැජුවල් ඔන්සෙට් ග්‍රැජුවල් ඔන්සෙට් වලට අයිති වෙන අසරිපෙසින් ඒවත් ඒසිසීගෙන් සලකා බලනවා ඒ සම්බන්ධව ගොඩක් දේවල් දැනගන්න පුළුවන් අපිට කිව්වොතින් අවශ්‍යතාවය මොකද්ද කියලා අපිට ඒ ගැන කියලා දෙන්න පුළුවන් එතන මට කියන්න තියෙන්නේ වින්ස් එකෙන් කොහොමද උදව් ලබා ගන්න ඒ කියන්නේ ඉන්කම් සපෝට් එකකින් Taman rakiya wahi uno thing ඒක අපිට පුළුවන් ඒකට ඉන්කම් සපෝට් එකකින් උදව් ලබා ගන්න එහෙම නැත්නම් යම් කිසි කෙනෙකුට ආබාධිත රෝගයක් මාස 6කට වැඩිය තියෙනවා නම් එහෙනම් අපි කියමු ඩයබටිස් හයිපර්ටෙන්ෂන් ඒ කියන්නේ බ්ලඩ් ප්‍රෙෂර් ඒ වගේ මාස 6කට වඩා ප්‍රතිකාර ගන්න රෝගයක් ලොง ටර්ම් රෝගයක් තියෙනවා නම් අපිට ඩිසබිලිටි අලවන්ස් කරන් දෙන්න පුළුවන් ඒකත් අපිට වින්සකෙන් අපි සාතික කරලා දුන්නාම හැබැයි ඒවිත අවශ්‍ය වෙනවා අපේ ක්ලිනික්ට වර්ගවන මුදල සහ ෆාමසි වලට දෙවලා බෙහෙත් වලින් ගන්න මේ මුදල් ඒවල වார்த்தාවක් ඉල්ලනවා වින්සකින් ඒක ලබා දෙන්න. තව එතකොට සමහර අයට තියෙනවා දැන් ආයුර්වේද ට්‍රීට්මන්ට් ගත්තා කියමු. එහෙම නැත්නම් වෙනත් මොකක් හරි Tamanට ඕන කරන කෑම බීම අවශ්‍ය දේවල් වෛද්‍යවරයෙක් නියම කරනවා නම් ඒවටත් ඒ රිසිට් ඉදිරිපත් කරාම ඒවයි මුදලක් ලබා ගන්න පුළුවන් වින්ස් එකෙන් මේ ඔක්කොම කිව්වට මාස 6කට වඩා වැඩි කාලයක් රෝගයක් තියෙන ඒ වගේ පුද්ගලින්ට ඒක වයස් සීමාවක් නැහැ ඕන කෙනෙකුට පුළුවන් එහෙම නැත්නම් අපි කොහොම වයසකය පාවිච්චි කරන ඉන්කන්ටිනන්ස් පෑඩ්ස් අර යූරින් පාස් වෙනවට ඒ වගේ පෑඩ්ස් පාවිච්චි කරනවා ඒවටත් මුදල් ලබා ගන්න පුළුවන් ඉන්කම් සපෝට් එකෙන් සමහර ඉන්නවා වැඩ කරන්න බැරි තමන්ට තමන්ගේ ගාඩනින් කරගන්න බෑ ලෝන් මූවින් කරගන්න බෑ වින්ඩෝ ක්ලීනින් කරගන්න බෑ ඒවටත් වින්සකින් සහාය ලබා දෙනවා එමත් ඩිසබිලිටි ඇලවන්ස් එකේ අනුව ඕන ජිම් එකට යන්න එහෙම නැත්නම් ස්විමින් පූල්ස් වලට යන්න තවන්ට මෙඩිකල් අලාම් එකක් ගන්න මෙඩිකල් ඇලර්ට් අර මෙඩිකල් ඇලර්ට් එක අරගන්න ඒ හැම එකටම يعني සමහර වෙලාවට ගෑස් වලට පවර් වලට හීටින් වලට උනත් ගන්න පුළුවන් මොන හරි රෙන්ටල් equipment තියෙනවා නම් ගෙදරට ගන්න තමන්ගේ රෝගය නිසා ඒවට තමන්ට උදව් ලබා ගන්න පුළුවන් වින්සක ආහාර දැන් මම අර කිව්වේ ස්පෙෂල් ෆුඩ්ස් ගන්න ඕන අපි සමහරව අපි කියනවා නම් එයාට ඕන කියලා විශේෂ ආහාරයක් කරගන්න ඒකත් ඒ අවශ්‍යතාවය අනුව අපිට රෙකමන්ඩ් කරලා දෙන්න පුළුවන්. එතකොට තමයි ඇවිදිනවා තමයි වාහනයකට යන්න ඕන නම් ડોක්ටර් හම්බ වෙන්න. එහෙම නැත්නම් රස්සාවට යන්න බැරි කමක් තියෙනවා නම් එහෙම නැත්නම් ඒකට කවුන්සලින් කරන්න ඕන නම් ඒ වගේ දේවල් වලටත් අපිට වින්චකරා උපකාර ලබා දෙන්න පුළුවන්. අපි හැම අවස්ථාවෙදිම ඒවට වැය වෙන මුදල මේ මුදල සම්බන්ධව රිසිට් එකේ ඉදිරිපත් කරන්න ඕනේ. දැන් තමන්ගේ කාර් එකෙන් යනවා නම් ડોක්ටර් කෙනෙක් හම්බ වෙන්න ඒවට තමන්ට වියදම ලබා ගන්න ඕන නම් ඒ වාහනේ සීසී රේට් එක කීයද කියලා උන්ට කියන්න ඕන. එතකොට ඒගොල්ලෝ ඒක දුරානුව කැල්කියුලේට් කරලා ගාන කියන කොච්චර වියදම් වෙනවද කොච්චර ඒගොල්ලෝ ගෙවන්න ඕනද කියලා. සාමාන්‍ය ඩිසබිලිටි අලවන්ස් එකක ගෙවන්නේ ඒගොල්ලෝ සුමානකට වැඩිම ඩොලර් 80යි. ඩොලර් 80 තමයි ලබා ගන්න පුළුවන් ඒ වගේ අවශ්‍යතාවයල් තියෙන කාඩිට. රැකියාවක් කරන අතරතුර යම් කිසි තුවාලයක් නැත්නම් යම් කිසි තැනක වේදනාවක් ඇති වුණා නම් ඒ රැකියාව කරන ගමන් බරක් උස්සන්න ගිහිල්ලා හරි මොකක් හරි දෙයකදී තමන්ගේ ඇඟට අපහසුතාවයක් වේදනාවක් ඇති වුණා නම් ඒක ඒ වැඩ කරන ස්ථානයේ තමන්ගේ සුපර්වයිසර්ට දැනවන එක හුඟක් හොඳයි. අපි ළඟට ඇවිල්ලා රිපෝට් කරනට වැඩිය يعني එතනදී ඉන්සිඩන්ට් ෆෝම් කියලා එකක් පුරවන්න තියෙනවා. ඒ ඉන්සිඩන්ට් ෆෝම් එක පුරවලා ඉවරලා පස්සේදී වෛද්‍යවරයෙක් හම්බ වෙන අවහමාර ඒසීසී එක දැම්මම වැඩ කරන තැනින් එයාගෙන් කිසි ගැටලුවක් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. සමහර අය අකමැතියි තමන්ගේ වැඩ කරන තැන එහෙම එකක් දාන්න. ඒකට ඒකෙන් ඒ ගැන මේ කල්පනා කරන්න ඕනේ නැහැ. ඒක අවශ්‍යයි තමන්ගේ අසනීප ප්‍රතිකාර කරගන්න නම් ඒක ACC ලොජිකල් නියමයි වටින.
ඉතාමත්ම වැදගත් පිළිතුරක් වෛද්‍යතුමනි. මොකද මම හිතනවා නවසීලන්තයේ පැමිණ සිටින ශ්‍රී ලාංකිකින්ට වැරදි වැටහීම් වල ඔවුන් සිටිනවා. ඉතින් මේ පිළිතුර නිසා ඒ වැරදි වැටහීම් දුරු වුණා කියලා මම හිතනවා. වෛද්‍යතුමනි, මානසික රෝගයක් තිබෙන බව නොදන්නා නමුත් අනිත් අයට පැහැදිලිවම ඔහුට මානසික රෝගයක් ඇති බව පෙනෙන විට ඔවුන්ට ප්‍රතිකාර ලබා දෙන්නේ කොහොමද කියන එක තමයි මගේ ඊළඟ ප්‍රශ්නය. ඇත්තටම මේ මාතෘකාව ඉතාමත්ම දීර්ඝ ලෙස කතා කර යුතු මාතෘකාවක්. නමුත් අද දවසේ අපි මේ පිළිබඳව කෙටියෙන් කතා කරමු.
මානසික රෝග සම්බන්ධව කතා කරන නම් බොහෝ වෙලාවක් ගත වෙනවා. නමුත් මම කියන කැමති අද අපේ වැඩිපුරම තියෙන්නේ බිය නැත්තම් කාංසා කියලා කියන්නේ ඒ කියන්නේ ඇන්සයිටි නැත්තම් බය ගැන එක එක දේවල් සම්බන්ධව. එදිනදා කරන වැඩ කටයුතු, පාසලේ වැඩ කටයුතු විභාග කරගන්න මට බැරි වෙයි. අනිත් මේ තමන්ගේ ටාගට් එක ඉවර කරගන්න බැරි වෙයි. ටාගට් වැඩි, තමන්ගේ රාජකාරී කරන දැන්දී ඒ වගේ යම් කිසි දෙයකට ඇති වෙන බය නිසා ඇති වෙන ඇන්සයිටි එක. ඒවා නිතරම අපට දකින්න ලබන දේවල් තමයි මේ අපේ රෝගින් අතර. ඒක තමන්ට හැතුන පුද්ගලයාට ඒක නොතේරුණත් ඔහු සමග ආශ්‍රය කරන නැත්නම් ඔහුගේ ආදරවන්තින්ට තමගේ දෙමාපියන්ට සහෝදර සහෝදරියන්ට තමගේ ළමයින්ට ඒවා එප කෙනෙකුටම දැකගන්න බලාගන්න තේරෙනවා. ඇන්සයිටි තියෙන කෙනෙක්ට අයිට වැඩිය වෙනස්ව හැසිරෙන විලාසය. ඉතින් ඒක තමයි වැඩිපුරම දකින්න ලැබෙන්නේ. අපි ළඟ හරියට පාසල් ළමුන් යුනිවර්සිටි ළමයි පැමිණෙනවා මේ සම්බන්ධව. ඒක ඇත්තම මේ වගේ රටකට ආවම අපිට ළමයින් ඩිස්කෝල වැඩ තියෙන වැඩ සම්බන්ධ වැඩ වැඩි නිසා ඒ වගේ දේවල් වලදී ඔවුන්ට එම තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවන්දී අපි ළඟට පැමිණුණාම අපි ඒකට ප්‍රතිකාර කරනවා. ඉතින් නමුත් අර මම මෙතනදි කතා කරන්නේ නැහැ බිනෝන් මාතය සහ ඩිප්‍රෙෂන්. කියන්නේ බිනෝන් මාතය කියන්නේ සිසොෆ්‍රීනියා, ඩිප්‍රෙෂන් කියන ආතතිය. ඒවා ඇත්තටම අඩුයි. නමුත් ඒ වෙන රෝගීන් තියෙනවා නම් අපිට දන්වන්න වෛද්‍ය පිළිවෙත් ළඟට අරගෙන එන්න. අනිත් එක දැන් අපට තේරෙනවා නම් අපේ සමාජයේ හරි අපේ හඳුරන්නේ ආලුවේකට හරි අපේ දන්න කෙනෙකුට හරි කිසිම කෙනෙකුට එයාගේ හැසිරීම මත එක්කෝ එම රෝගියාට එම දැනත්තාට කරදරයක් අවාසියක් අවඩක් සිද්ධ වෙනවද එහෙම නැත්නම් ඒ සමාජයට අවඩක් දෙනවද වලද්ද සිද්ධ වෙනවද කියලා පිට කෙනෙකුට දැනෙනවා නම් තීරණව නම් ඔවුන්ට පුළුවන් කතා කරන්න ටෙලිෆෝන් නම්බරයක් තියෙනවා. ඒ කතා කරලා අපේ මෙන්ටල් හෙල්ත් සර්විසස් වලට දන්වන්න පුළුවන් මේ තැනත්තාට මෙහෙම රෝගයක් තියෙන බව අපට හැඟෙනවා. මොහු ප්‍රතිකාර අවශ්‍යයි. එහෙම නැත්නම් මොහුගෙන් සමාජයට හානියක් සිද්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන කෙනෙකුට හානියක් සිද්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ රෝගියාට හානියක් සිද්ධ වෙන්න පුළුවන්. ඒක නිසා කරුණාකර ඇවිල්ලා මෙයාව ඇසස් කරන්න කියලා. ඒ නම්බරේ තමයි 1737 මතක තියාගන්න 1737 තමයි කෝල් එක දෙන්න තියෙන නම්බර. එහෙම නැත්නම් වෙබ්සයිට් එකට ගියාම www.1737.org.nz අයි මං කියන www.1737.org.nz ඒ වෙබ්සයිට් එකට ගියාම ඒ සියලුම කාරණා දැනගන්න පුළුවන්, ඉගෙන ගන්න පුළුවන්, උගක් අයට අපිට එකකින් උදව් උපකාර ගන්න පුළුවන්.
අද අපේ වෛද්‍ය සාකච්ඡාවට සම්බන්ධ වුණේ ඔටාහු වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍ය සේවා අධ්‍යක්ෂක රජින පදක්කම්ලාභී වෛද්‍ය අශෝක ඩයස්. වෛද්‍යතුමනි, බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේ අපේ සාකච්ඡාවට සම්බන්ධ වුණාට. ඉතින් අද දිනට සමුගන්න වෙලාව ඇවිල්ලා. අපි හිතනවා අද අපේ වැඩසටහනෙන් ඔබට හරවත් දෙයක් ලැබුණා කියලා.
ලබන සතියේ සුන්දර පදාදා දිනේ අපේනවා ඔබේ ආලින්දයට. එනම් ගිහිල්ලා එන්න ඔබ සැමට සුවදායක රාත්‍රියක්.
Your interests on planetaudio.org.nz. After being dropped in a wheelie bin, a plastic bottle gets taken to a waste management centre where it gets sorted, washed, squished in with a whole lot of other plastic bottles and melted down. Then it's turned into flakes, which are washed in a big tub to get rid of any labels or dirt. After cleaning, the flakes are sorted, then dried by giant industrial dryers before being blown into bags or boxes through pipes, at which point the plastic is ready to be transported and passed on to recyclers and manufacturers to make new objects such as bin liners, carrier bags, flooring, window frames, fencing, garden furniture, fleece, office accessories, vibe filling for sleeping bags, duvets and blankets, seed trays, composters, garden sheds, or more plastic bottles. Luckily, all you have to do is put your waste in the right bin. Auckland City has a target of zero waste by 2040. Do your bit by separating food items and recyclable items into the correct bins. And for more tips on reducing, reusing and recycling, go to zerowaste.co.nz.
श्री साई राम, अगर आप चाहते हैं आपका जीवन सुखद हो, अगर आप चाहते हैं कि आध्यात्मिकता के रास्ते पे कैसे चलें, अगर आप जानना चाहते हैं कि आप परमात्मा है, आपके अंदर दिव्यता किस प्रकार से उत्पन्न की जाए, अगर आप जानना चाहते हैं कि आप भगवान में क्या फर्क है, किस प्रकार से आप अपने आप को भगवान के साथ जोड़ दें, तो सुनते रहिए इस प्रोग्राम को साई वचन अमृत हर रविवार को सुबह 7:15 से लेके 7:45 तक. ध्यान दीजिएगा, आप इस कार्यक्रम को ऑनलाइन भी सुन सकते हैं planetaudio.org.nz/saivachanamrit. ये कार्यक्रम एक सप्ताह तक ऑनलाइन अवेलेबल है.
வணக்கம் தமிழ் அன்பு நெஞ்சங்களே,
நியூசிலாந்து தமிழ்ச் சங்கம் வழங்கும் தமிழ் தென்றல் நிகழ்ச்சிகளை பிளானட் எஃப்எம் 104.6 ஸ்டீரியோ அலைவரிசையில் ஒவ்வொரு ஞாயிறு மாலை 8:35 கேட்க தவறாதீர்கள்.
நியூசிலாந்து தமிழ்ச் சங்க செய்திகள்,
சிந்தனை செய்திகள்,
இலங்கை இந்திய அரசியல் ஆய்வுரை கண்ணோட்டங்கள்,
இலங்கை இந்திய நியூசிலாந்து விளையாட்டு உலக செய்திகள்,
சிறுவர் நிகழ்ச்சிகள்
மற்றும் இயல் இசை நாடக நிகழ்ச்சிகளுடன் கூடிய பல் சுவை நிகழ்ச்சிகளை வழங்கும்
தமிழ் தென்றல் நிகழ்ச்சிகளை ஒவ்வொரு ஞாயிறு மாலை 8:35 கேட்டு மகளுங்கள்.
Listen for an hour of Janmabhoomi in Sinhalese at the same time next week. And if you'd like to listen to other Sinhalese programs on Planet FM, go to our website, planetaudio.org.nz, and click Language Sinhalese. Bridge fans, get ready. The Bridge Zone is produced at Free FM in Hamilton and is a program by and for bridge lovers. And it's on air in a few minutes.
Wild beaches,
a number of restaurants.
I love cycling around the waterfront.
Seeing the sea and knowing that it's full of dolphins and whales.
I go tramping every weekend.
Loving Auckland.
There's always something interesting, something new to find.
The harbour is absolutely amazing.
Something's always happening.
Our diversity.
The amazing views.
And the libraries.
Good weather, good